සභාව කල්තෙපි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2024 ජූලි මාස 9 වන අඟහරුවාදා දින පෙරවරු 9 තිය දක්වා කල්තැබීත්වය යෝජනා කරමු.
සභාව කල්තබන අවස්ථාව යෝජනාව ගරු ජගත් ප්‍රියංකර මහත්තයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ වංචාව දූෂණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී රාජ්‍ය දෙපාර්තමේන්තුව අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් සෑම වසරකම ඉහළ ස්ථානයක් හිමිවේ. එයට ඇති කදිම උදාහරණයක් වන්නේ වංචාව හා දූෂණය දෙපාර්තමේන්තුව තුළ අවම කිරීම සඳහා හඳුන්වා දුන් ඊ මෝටරින් ව්‍යාපෘතිය 2018 වසරේ හඳුන්වා දුන්නද එම ව්‍යාපෘතිය මෙතෙක් ආරම්භ වී නොමැත. මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා මේ වන විට බිලියන 12ක් පමණ නැතිවන බව පුරෝකථන ඉදිරිපත් වී ඇත. එම නිසා ඊ මෝටරින් ව්‍යාපෘතිය සම්බන්ධ මතුව තිබෙන ගැටලු කඩිනමින් විමසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගත යුතු බවට මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම අපේ රටේ වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. රට ඇතුලේ 2023 අවුරුද්ද වෙනකොට සටහන් වෙනවා වාහන 83,80,103ක් ලංකාවේ තියෙනවා. ඉතින් මේ වගේ විශාල වාහන ප්‍රමාණයක් තියෙනකොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටත් මේ සේවා කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න, මිනිස්සුන්ට මේ කටයුතු කාර්යක්ෂමව ඉෂ්ට කරගන්න මේ ඊ මෝටරින් ක්‍රමය, ඊ ලයිසන් ක්‍රමය මේවා ඉතාමත් ඉහළින් ඉවහල් වෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව සම්බන්ධව ගත්තොත් ඉතිහාසයේ තිබ්බ තත්ත්වය අද නැහැ. අපි විශ්වාස කරනවා සාධනීය තැනකට ගමන් කරමින් ඉන්නවා. ඒ වගේම තමයි ඒ ඊ මෝටරින් වැඩසටහන ක්‍රියාත්මක වුණොත් අපි හිතනවා තවදුරටත් මේක කාර්යක්ෂම වෙලා අපි වාහන ලියාපදිංචි කරලා පවරලා මේ සියලු කටයුතු වලින් කරන්නේ එක පැත්තකින් ඒ කටයුතු විධිමත් කරන එක, අනිත් පැත්තෙන් රජයෙන් බදු මුදලක් අය කරන එක. ඉතින් ඒ කටයුතු විධිමත් කරගෙන යාමේ හැකියාව අපිට මේ තුලින් ලැබෙනවායි කියන එක අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට විද්‍යුත් ලිපුගොන පද්ධතියක් සකස් කරගන්න, වර්තමාන ලියාපදිංචි ක්‍රියාවලිය වඩාත් වැඩි දියුණු කරන්න, සන්නිවේදන ජාලය වැඩි දියුණු කරන්න, මිනිස්සුන්ට අවශ්‍ය කරන පහසුකම් කාර්යක්ෂමව සපයන්න තමයි මේ වැඩසටහන හඳුන්වලා දුන්නේ. ඒක නිසා මේ නැවත ආරම්භ කිරීම සුදුසුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධව කටයුතු කිරීමේදී අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්ම අපි ගරු අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු කරනවා. අපි ගොඩක් ඉස්සර අත්විඳ තත්ත්වයට වඩා වර්තමාන සේවා තත්ත්වයන් ගැන සතුටටපත් වෙන්න පුළුවන් වුණත් අපි ආදායම් බලපත්‍ර අරගන්නකොට විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අපි ක්‍රියාත්මක කරනකොට අපි ERL2 ක්‍රමය අනිත් පළාත්වල ක්‍රියාත්මක වුණත් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මේක ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න යනකොට අපිට වැටෙනවා 2024/6/3 සිට බස්නාහිර පළාත හැර දිවයිනේ සෙසු පළාත්වල ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර බස්නාහිර පළාතෙන් හැර ඕනෑම පළාතකින් ලබා ගත හැකිය කියලා. ඉතින් මං හිතනවා පළාත් සභා ක්‍රමය ආවට පස්සේ බස්නාහිර පළාත සුවිශේෂී පළාතක්, අනිත් පැත්තෙන් වාහන ලියාපදිංචිය ගත්තොත් එහෙම මම ජීවත් වෙන වයඹ පළාත, අනුරාධපුර වෙන්න පුළුවන්. රටේම තියෙන වාහන ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙන්නේ බස්නාහිර පළාත ඇතුළේ. එතකොට බස්නාහිර පළාතේව බස්නාහිරම ලියාපදිංචි කරන්න වෙලා තියෙන තත්ත්වය ඇතුළ අපිට පුළුවන් දැන් උතුරු මැදේව වයිමින් කරගන්න පුළුවන්. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. හැබැයි අපිට පුළුවන්කම ලැබුණොත් බස්නාහිර තියෙනේවත් වෙනත් තැනකින් කරගන්න. දැන් මම ඉන්න දංකොටුවේ මගේ මෝටර් සයිකලයේ තියෙන්නේ දිවුලපිටියට, නම් අපිට දංකොටුවෙන් කරන්න බෑ, බස්නාහිරට එන්න ඕන. එතකොට අපිට තියෙන ගැටලුව තමයි බස්නාහිර පළාත් සභාවට මේක තියෙන්නේ. පළාත් මෝටර් රථ කොමසාරිස්තුමන්ලා අනිත් පළාත් ඔක්කොවංගෙම කරන්න පුළුවන් වෙනකොට මේ ක්‍රමයේ ERL2 ක්‍රමය ඇයි අපිට බැරි වෙලා තියෙන්නේ අපේ ප්‍රධානතම පළාත වෙච්ච අපේ මේ අග නගරයේ පිහිටලා තියෙන බස්නාහිර පළාතේ ERL2 ක්‍රමය ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ලක්ෂ ගණනක් වාහන තියෙනකොට ඒකෙන් අපි විශ්වාස කරනවා තුනෙන් එකක් විතර බස්නාහිර පළාතේ තියෙන්නේ. ජනතාවට ලොකු සහනයක් වෙනවා බස්නාහිර පළාත් සභාව මේ ERL2 ක්‍රමයට ගියොත්. ඒ වගේම තමයි ඊ ලයිසන් ක්‍රමයේ එක කාරණයක් ගැන ගරු අමාත්‍යතුමාට නැවත වතාවක් මම අවධානය යොමු කරනවා. එකක් තමයි අර ERL2 බස්නාහිර නැති නිසා ERL1 ක්‍රමය බස්නාහිර ක්‍රියාත්මක වෙන නිසා එතනදී අර ඔන්ලයින් ඇප්ලයි කරපුවාම බස්නාහිර පළාතේ අයගේ රේ එකක් පෙන්වන්නේ නැහැ, ඔන්ලයින් ඇප්ලයි කරන්න ඉඩකඩ දෙනවා. හැබැයි වසර දෙකකට වඩා පැරණි නම් මේක ඔන්ලයින් ඇප්ලයි කරාම මේක තැපෑලෙන් යන්නේ නැහැ. මැනුවල් ක්‍රමෙන් ආපහු ඇවිල්ලා ගන්න ඕන. සිස්ටම් එකේ මේක මොකුත් කියන්නේත් නැහැ. හැබැයි මිනිස්සුන්ගෙන් තැපැල් ගාස්තු විදිහට රුපියල් 200ක් අය වෙනවා. අනිත් පැත්තෙන් මේකට පහසුකම් ගාස්තුව වගේ සිංහලෙන් කියන වචනේ එහෙම මුදලක් අය වෙනවා. ඒ මුදල් දෙකම පළාත් සභා ආරමුදලට යනවා. ආපහු මිනිස්සයාට ලැබෙන්නේත් නැහැ. ඒක පිළිබඳවත් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. අනිකුත් පළාත්වල විශේෂයෙන්ම මේ ERL 2 ක්‍රමයේ ක්‍රියාත්මක වෙන තැන්වල සාධනීය වශයෙන් මේ කටයුතු ක්‍රියාත්මක වෙනකොට e-motoring ක්‍රමයේ තියෙන අඩුපාඩු හා තියෙන ප්‍රායෝගික බාධා පිළිබඳ සමාලෝචනයකට ඇවිල්ලා ඒක අපේ රටේ ජනතාවට අඳුනලා දුන්නොත් ඒකෙන් ලොකු සේවයක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ERL 2 ක්‍රමය බස්නාහිර පළාත ඇතුලේ මේක ක්‍රියාත්මක කිරීම ඇතුලේ මම හිතනවා විශාල පහසුවක්. මොකද අපි මේක ඇතුලේ ගන්නෙ බදු. බදු ආදායම රටට ඕන. බදු ආදායම රටට ඕන වෙනකොට බදු ගෙවන්න මිනිස්සුන්ට අපි පහසු ක්‍රම හදලා දෙන්න ඕන. අතනදී බස්නාහිර පළාතේදී වෙන්නේ අර පහු ප්‍රමාද වෙච්ච එකක් ඇප්ලයි කරුවොත් එහෙම තැපෑලෙන්නේ නැති හින්දා අර ඔන්ලයින් එනකම් බලාගෙන ඉන්නවා. ආයෙ ගිහිල්ලා කාර්යාලයට රස්තියාදු වෙන්නත් ඕන. කාර්යාලයට එන්නේ ගිහිල්ලා ගන්නත් ඕන. තමන්ගේ උපු මුදල ලැබෙන්නේත් නැහැ. ඒක නිසා පරිපාලන වශයෙන් යම් තාක්ෂණික ප්‍රශ්න තියෙනවා නම් ඒවා සියලු දෙනා දායක වෙලා निराකරණය කරගෙන මේ කටයුතු කාරණා දෙක පිළිබඳ අවධානය යොමු කරන්නයි කියන පිළිම කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
යෝජනා විශ්ිර කිරීම ගරු වසන්ත යාපාරේ.
එම යෝජනාව ස්ථිර කරමින් නියෝජ්‍ය කතානායකතුමනි අපේ ජගත් ප්‍රියංකර ගරු මන්ත්‍රීතුමා ඉතාමත්ව වැදගත් අදහසක් අද මේ පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ. මේ ඊ මෝටරින් ව්‍යාපෘතිය හරහා එතුමා මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න උත්සාහ කරන්නේ ඇත්තටම අපේ රටේ දූෂණය අක්‍රමිකතාවේ ඉහවහ ගියපු ආයතනයක් විදිහට ගොඩක් වෙලාවට ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියන කතාවක් තමයි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියලා. ගරු අමාත්‍යතුමනි සාමාන්‍යයෙන් ඇත්තටම මේ මෝටර රථ දෙපාර්තමේන්තුවේ ඉදිරිපසින් යනකොට මේ ඉදිරිපස වෙන ගමනක් ගියත් ඇත්තටම අපෙන් ලයිසන් එකක් අලුත් කරගන්න ඕනද නැතිනම් වෙනත් වාහන පිළිබඳ කාර්යයක් කරගන්න ඕනද කියන එක පිළිබඳ විවෘතව අල්ලස් ඉල්ලමින් අපෙන් මේ පිළිබඳව මහජනතාවගෙන් ප්‍රසිද්ධිය අල්ලස් ගන්න තැනක් බවට පරිවර්තන වෙලා තිබුණා කාලයන්තරය තිස්සේ. මේ පිළිබඳව මැසිවිල්ල ගොඩනැගුණාට පස්සේ මට මතකයි එක්තරා අවස්ථාවකදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳව මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පෞද්ගලිකවම පිවිසිලා කිසියම් උත්සාහයක් ගන්නට ක්‍රියා කළා මේ වංචා දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන්. නමුත් අපි දන්න විදිහට තාමත් පෙර පරිදිම තියෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ බොහෝ රටවල් වල අතිශය විද්‍යුත් ක්‍රම වලට තමයි ඇත්තටම ඩබල් ඉර කැපෙනවද එහෙම නැතිනම් වාහන ගමන් කරන්නේ නීතියට එකඟ නොවේද කියන එක පිළිබඳව ඩිජිටල් විද්‍යුත් ක්‍රමවේත හරහා තමයි ලෝකේ බොහෝ රටවල් වල දියුණු රටවල් වල ඒ ක්‍රමානුකූලව මාර්ගය ප්‍රවාහනය කරන කාර්ය කෙරෙන්නේ. නමුත් ඇත්තටම අපි දන්නවා අපේ රටේ සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් ට්‍රැෆික් පොලිස් කියන නිලධාරීන් ගොඩක් වෙලාවට හැංගිලා ගස් යට ඉඳගෙන තමයි සමල්ලාට වේග සීමාව පව බලන්නේ. ඩබල් ඉර කපනවද කියලා බලන්නේ. එතකොට මේ සිද්ධිය වෙන්නේ සම්මුඛව මේ සිද්ධිය වෙන්නේ පොලිස් නිලධාරියා සහ ඒ රථය පැදවපු පුජ්‍යලයා. මේ දෙදෙනා අතර මේ සිද්ධ වෙන ගනුදෙනු අවසානයේ කෙලවර වෙන්නේ අල්ලස්සකින් බව බොහෝ විට අපි දන්නවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මම මේ හැම නිලධාරියෙකුටම මේ චෝදනාව එල්ල කරනවා නෙවෙයි. ඇත්තටම මේ නිසා ලෝකෙ දියුණු රටවල් වල අර ඩබල් ඉර කැපෙන වෙලාවෙම වාහනේ සටහන් වෙනවා දඩ මුදලක්. එතකොට ඒ මිනිසුන්ගේ රියදුරන්ගේ විනයගරුකභාවය නිසා නෙවෙයි ඩිජිටල් ක්‍රමවේදය නිසා එයට අනුගත විය යුතු නිසා මේ රියදුරෝ ක්‍රමානුකූලව වාහන පදවීම සිද්ධ වෙනවා ලෝකෙ දියුණු රටවල. මම දන්නවා මේ වගේ දේවල් ලංකාවේ කරන්න යනකොට මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අසීරු බව අපි පිළිගන්නවා. නමුත් අපි අවම වශයෙන් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්තම 2021 1 දින රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම කියන කාරණාව අපි දන්නවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බාර දුන්නා. මොකද මේ පවතින ක්‍රමය අතිශය දූෂිතයි කියලා. විශේෂම චෝදනාවක් එල්ල වුණා මෙට්‍රෝපොලිටන් ආයතනය මේකේ සම්පූර්ණ ලාභය පැහැර ගන්නවා කියලා ලොකු විවේචනයක් එල්ල වුණා. ඒ නිසා තමයි මේක ලබා දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට. ඒතර ශ්‍රී ලංකා යුද හමුදාව මට මතකයි ඒ වර්ෂයේදී රුපියල් මිලියන 810ක ලාභයක් ආණ්ඩුවට පෙළ දුන්නා. හැබැයි පස්සේ මොකද වුනේ? පස්සේ වුනේ 2023 9/13 වෙනි දින රියදුරු බලපත්‍ර මුද්‍රණ ව්‍යාපෘතිය යුද හමුදාව වෙතින් නැවත මෝටර දෙපාර්තමේන්තුවට පවරනවා. ඒකදී මෙයාල ගණන් හදලා පෙන්නනවා මේ යුද හමුදාව මැදිහත් වීම නිසා රුපියල් 4710ක් මේ බලපත්‍රයක් මුද්‍රණය කරන්න යනවා. මේක ඉතාම විශාල මුදල් ප්‍රමාණයක්. ඒ නිසා මේක යලි ලබා දිය යුතුයි කියලා අර පරණ මෙට්‍රෝපොලිටන් දෙකටම මෙහි බලය ලැබෙන විදියට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තමන් විසින් මේ රියදුරු බලපත්‍ර ලබා දීමේ කටයුත්ත ලබා ගත්තා. ඇත්තටම කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වියදම 2021 යුද හමුදාවට ගිය රුපියල් 722යි 2023 රුපියල් 638යි. අපි කියනවා මේක තමන්ට පැහැර ගන්න ඕන නිසා, පෞද්ගලික ආයතන හරහා මේ නිලධාරීන්ට මේකේ අල්ලස් ගන්න ඕන නිසා බොරු අංක ගණිතයක් දාලා මේ අය උත්සාහ කළා අර විදියට යුද හමුදාව ඉවත් කරලා මේ කාර්ය මෝටර රථ දෙපාර්තමේන්තුව පවරා ගත්තා. අපි කියන්නේ මේ වෙනකොට විශාල බැක්ලොග් එකක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ විදියට විශාල රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් ලබා දීම පිළිබඳව ප්‍රමාදයක් ඇති වෙනකොට රටේ මහජනතාවට විශාල පීඩනයක් මේ නිසා ඇති වෙන්නේ. මේක පදනම් කරගෙන මේ ඉන්න නිලධාරීන් සමහර අය අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් මේ රියදුරු බලපත්‍ර හරහා වෙනත් බලපත්‍ර වාහන හා සම්බන්ධිත ඒවා ලබා දීම හරහා අල්ලස් ගනුදෙනු බරපතල සිද්ධ වෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිද්ධ වෙන බරපතල අල්ලස් ගනුදෙනු වහාම නතර කරන්න ඔබතුමා වැදගත් පියවරක් ගන්න. මොකද ලංකාවේ පාසල් ළමයෙක්ගෙන් ඇහුවත් කොයි ආයතනයටද ප්‍රබලම අල්ලස් චෝදනා තියෙන්නේ කියලා කිව්වොත් පොලිසියත් නෙවෙයි කියන්නේ, ඔය මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තමයි ඒ චෝදනාව එල්ල වෙන්නේ. ඒක මේ සමස්ත නිලධාරීන්ට හොඳ නැහැ. ඒක මේ රාජ්‍ය ව්‍යුහයට හොඳ නැහැ. එනිසා කරුණා කරලා මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කළා වූ කාර්යය ඇත්තටම කරන්නේ මෙට්‍රෝපොලිටන් එක නම්, මෙට්‍රෝපොලිටන් එක හරහා සිද්ධ වෙන්නේ අල්ලස් ගනුදෙනුවක් නම්, මම කියන්නේ ආර්ථික ව්‍යාසනයකින් පීඩා ලබන රටක මේ මහජනතාවගේ මේ ප්‍රවාහනය කියන මේ අයිතිය වෙනුවෙන් ඔබතුමා වැදගත් කටයුත්තක් ක්‍රියාත්මක කරනවා කියලා අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා ඇත්තටම කමිටු ගණනාවක පාර්ලිමේන්තුවේ වගකීතු තනතුරු දැරුවා, අමාත්‍යාංශවල තනතුරු දැරුවා. ඒ නිසා කරුණා කරලා මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිරිසිදු කරලා දෙන්න කියන ඉල්ලීම ඔබතුමාගෙන් කරනවා මේ රටේ ජාතිය වෙනුවෙන්. බොහොම ස්තුතියි ඔබතුමාට කාල ලබා දුන්නා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ජගත් ප්‍රියංකර මන්ත්‍රීතුමාටත් වසන්තයාප මන්ත්‍රීතුමාටත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳව කියපු සියලුම කරුණු මමත් අනුමත කරනවා. බොහොම පැහැදිලිව ඒ අනුව විශේෂයෙන්ම එම ආයතනයේ බාරව කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මෙම ප්‍රශ්න සඳහා කොපමණ ආකාරයෙන් අපි වසන්තයාප මැතිතුමා කිව්වා වගේ ජනාධිපතිවරයා විදිහට හිටපු ජනාධිපතිතුමා වේරහැරට ගිහිල්ලා එතුමා පෞද්ගලිකව මැදිහත් වුණත් ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද මේ සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දෙනවා නම් තාක්ෂණය භාවිතා කරලා නිලධාරීන්ට යම් යම් අයට ඒකට සම්බන්ධ වෙන්න තිබෙන අවස්ථාව තුරන් කරලා නවීන තාක්ෂණය හරහාම මේ කටයුතු සිදු කිරීම තුළින් පමණයි මේ සඳහා ස්ථිරසාර විසඳුම් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ සඳහා වාහන බලපත්‍රාංශය පිළිබඳව ගත්තොත් අපේ රටේ මං හිතන්නේ මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව වගකීතු ආයතනය තමයි ICT ආයතනය. මම පෞද්ගලිකව දකින්නේ අපේ රටේ තොරතුරු තාක්ෂණය රාජ්‍ය ආයතන වල ක්‍රියාත්මක කිරීමට බාධාවක් තිබුණු එකම ආයතනයත් ICT ආයතනය. දැන් ඔබතුමා සඳහන් කළ පරිදි වාහනවල සියලුම දුම් සහතික ලබා දෙන පෞද්ගලික ආයතන මේ දුම් සහතික සියලුම තොරතුරු ICT ආයතනයේ තමා තිබෙන්නේ. දැන් පළාත් තමයි එක්කහුව වෙලා මේ වාහනවල සියලුම තොරතුරු සියල්ලක්ම දත්ත තිබෙන්නේ එයයි. ඒ අය දත්ත තියාගෙන ඉන්නවා. නමුත් දැන් අපි පහුගිය කාල සීමාව තුළදී මේ වායු විමෝචන අංශයේ සියලුම දත්ත අපි ලබාගෙන මේකේ නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු දැන් සිදු කරමු. ඒ වගේම මෝටර් වාහන සම්බන්ධයෙන්ුත් ඔබතුමා කිව්වා වගේ විශේෂයෙන්ම ඒ දත්ත ඒ පළාත් සභා 9ක තිබෙන්නේ. නමුත් මං හිතන්නේ නවීන තාක්ෂණයේ භාවිතා කරනවා නම් විශේෂයෙන් මේ සම්බන්ධව දැන් අද වාහන කීයක් ව්‍යාපජිතී කළ යුතුව තිබුණාද කීයක් ව්‍යාපජිතී කළ නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන් කමක් තිබෙනවා. නමුත් එහෙම ක්‍රමවේදයක් මේ දත්ත පද්ධතියෙන් තුර නැහැ. ඉතින් මේ නිසා තමයි ඔබතුමා කිව්වා වගේ ඒ කටයුත්ත ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි මේ සියලුම කරුණු අවධානය යොමු කළා. දැන් අපි දන්නවා වාහනයක දුන් සහතිකේ ගන්න යන්න ඕනේ. දුන් සහතික දෙන ආයතන සියල්ලක්ම ඉරිදට සෙනසුරාදා වරුවක් ඉරිද වහලා. මං හැබැයි මේ රාජ්‍ය සේවකයන්ට නිමාඩු දවසේ ඇයි මේ ඉරිදා දවසම වහලා තියෙන්නේ කියලා. ඒකට හේතුව එයාලා කියනවා දුම් සහතිකේ අරගෙන රක්ෂණය ගන්න ඕනේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනේ, බලපත්‍ර ගන්න. තැන් තුනකට යන්න ඕනේ. ඉතින් දැන් අපට බොහොම පැහැදිලිව අපි දැන් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තිබෙනවා. දුම් සහතිකේ ගන්න වෙලාවේදීම ඉතුරු සහතික දෙකත් ඒ වෙලාවෙම ගන්න පුළුවන්. මේක සඳහා අපි යම් වැඩපිළිවෙලක් දැන් ඉදිරි මාස කීපය තුළදී ක්‍රියාත්මක කරන්න තමයි ගරු අමාත්‍යතුමත් අපේ අමාත්‍යංශයත් දැන් කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මේවට නවීන තාක්ෂණය අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුව තිබෙනවා. ඒ වගේම වාහන බලපත්‍ර සම්බන්ධව අපි ගත්තොත් මේ සම්බන්ධව ගණදෙනු විතරක් නෙමෙයි මට ගිණුම් කාරක සභාවට ඇවිල්ලා තිබෙනවා වාහන 1000ක් විතර. වාහන 1000ක් විතර අපේ රටට ඇතුළු වෙලා තිබෙනවා. දැන් විශේෂ කාර්ය වාහනයක් ඒ දවස්වල අපේ රටට ආනයනය කළොත් රුපියල් 110 බදු ගෙවන්න ඕන. ඒ කියන්නේ ඩීපීසර් එකක් තිබෙන වාහනයක් මාළු මේ ප්‍රවාහනය කරන්න, ඒ වගේ ශීතකරණ තිබෙන මේ වගේ වාහන විශේෂිත වූ කාර්ය වාහන. නමුත් ද්විතකාර වාහනයක් ගෙනාවොත් 145ක් බද්ද ගන්නවා. දැන් මොකද කළේ? විශේෂයෙන්ම මේ වෑන් එහෙම අරගෙන ඉතින් මේක ඇතුලේ පොඩි ෆ්‍රිජ් එකක් තියලා කස්ටමර්ගෙන් එළියට ගන්නවා විශේෂිත වූ කාර්ය වාහන විදියට. අර ෆ්‍රිජ් එක හැමම විසි කරලා දාලා මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනවා ද්විතකාර වාහනයක් විදියට. එතකොට රේගුවෙන් 135ක බදු අහිමි කරලා තිබෙනවා වාහන 1000ක. වාහන 1000ක 135 බැගින් වාහන 1000ක් විගණ කාර්යබදු බොහොම පැහැදිලිව මේ කාර්ය ඉදිරිපත් කළා. ඉතින් එම නිසා තමයි විශේෂයෙන්ම ඊ මෝටරින් ව්‍යාපෘතිය ආරම්භ කළේ. ඊ මෝටරින් ව්‍යාපෘතිය ආරම්භ කරලා 2018 ගිවිසුම් අත්සන් කළා. ගිවිසුම් අත්සන් කළත් විශේෂයෙන්ම මේ සඳහා ඉඩ පහසුකම් ලබා දුන්නේ නැහැ. දැන් අපේ රටේ ප්‍රධාන රාජ්‍ය ආයතන මේ තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමට එච්චර මැලිකමක් දක්වන්නේ නැහැ. ඒකට හේතුව කියන්න අවශ්‍යතාවයක් නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, රේගුව වෙන්න පුළුවන්. ඒ වගේම අනිකුත් ආයතන අපි උත්සාහ කරන්නේ ඔබතුමත් ආ විශාලේ කමිටු ගණනාවකේ දායකත්ව ලබා දෙනවා. ඉතින් මේ නිසා මේ රාජ්‍ය ආදායම විශේෂයෙන්ම අපි වැඩි කර ගැනීම සඳහා වංචා දූෂණ අවම කර ගැනීම සඳහා තාක්ෂණය අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුව තිබෙනවා. 18 ඉඳන්ම බැරි වුණා. ඊට පස්සේ ආයේ විශේෂයෙන්ම අපි නැවත වතාවක් ඇවිල්ලා තමයි මේ කටයුත්ත අපි ආරම්භ කරන්න කටයුතු කළේ. ඒකටත් නඩුවක් ගියා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිෂ්පාර්ගල. ඊට පස්සේ ආයතනෙත් යම් යම් පරිපාලන ප්‍රශ්න තිබුණා. දැන් විසඳාගෙන මේ ඉදිරි මාස 3 ඇතුළත මේ ඊමෝටරින් ව්‍යාපෘතිය ආරම්භ කිරීම තමයි දැනට ඉලක්කයක් ඇතුව තිබෙන්නේ. මේ ඊමෝටරින් ව්‍යාපෘතිය ආරම්භ කළාට පස්සේ වාහනයක් මේ දත්ත පද්ධතියට සියලුම වාහන ආනයනකරුව ඇතුළත් වෙන්න ඕනේ. සම්බන්ධ වෙන්න ඕනේ. බැංකු සම්බන්ධ වෙන්න ඕනේ. රක්ෂණ සමාගම් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම අනිකුත් ඒකට අනුබද්ධ ආයතන සියල්ලක් මේකට සම්බන්ධ මම වාහනයක් ගන්නවා නම් මුලින්ම මේ දත්තපද්ධතිය ඇතුළත් වෙලා වාහනේ ඇනෝම් කිරීමේ කාර්යය අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මේ වාහනය ආනයනය කරනකොට ඒ දත්තපද්ධතියම තමයි රේගුවෙන් පාවිච්චි කරන්නේ. ඒ දත්තපද්ධතියම තියෙන තොරතුරු තමයි වාහන ලියාපදිංචි කිරීමේදී පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට අර පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අර විශේෂිත වාහනයක් ඇවිල්ලා අර ෆ්‍රිජ් එක ගලවලා අයින් කරලා දිත්තකාරී වාහනයක් විදිහට ලියාපදිංචි කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක තමයි විශේෂයෙන්ම මේ ඊමෝටින් ව්‍යාපෘති හරහා සිද්ධ වෙන දේ. මේ ක්‍රියාවලිය සිද්ධ කළායින් පස්සේ කවුරුවත් අවශ්‍යතාවයක් නැහැ පුද්ගලයෝ මැදිහත් වෙලා මොනවද එන වාහන බලන්න මොනම ආකාරයකට අවශ්‍යතාවයක් නැහැ. ඒ තුලින් කාර්යක්ෂම සේවාවක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. වගේම ඒ තුලින් විශේෂයෙන්ම මං හිතන්නේ මේ සිදුවෙන අක්‍රමිකතාවයන් අවම කරගන්න විශේෂම පුළුවන්කමක් ලැබෙනවා. මම නැවතත් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව මේක වැදගත්කම පිළිබඳව අවස්ථාව අවධානය යොමු කරලා මෙවැනි කල්තබිමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව විශේෂයෙන්ම මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් ප්‍රියදුරු බලපත් ලබා දීම පිළිබඳව අපේ වසන්තයාප මන්ත්‍රීතුමා සඳහන් කළා කියපු කරුණු ඇත්ත. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම පසුගිය කාලේ මේක යුද හමුදාවට බාර දුන්න එක ඇත්ත. යුද හමුදාවේ කටයුත්ත සාර්ථකව ඉටු කළා. ඒ වගේම ඒ යුද හමුදාව මේකෙන් විශේෂයෙන්ම හමුදාපතිතුමාගේ පැත්තෙනුත් මෙවැනි කටයුතු වලින් හමුදාව ඉවත් කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා වෙලා තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම මේ தත්ත්වේ නිසා දැන් කලින් විශේෂයෙන්ම මේක පෞද්ගලික ආයතනයේ විසින්ම ආනයනය කරලා ඒ කාඩ්පත් මුද්‍රණය කරලා තිබුණේ යුද හමුදාව බාර ගන්න විට මේකේ බැක්ලොග් එකක් තිබුණේ නැහැ. නමුත් යුද හමුදාව බාරගත්තට පස්සේ තමයි විශේෂයෙන්ම ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් කාඩ්පත් තිබුණේ. ඒක යුද හමුදාවේ වරදකුත් නෙමෙයි. විශේෂයෙන්ම විදේශ විනිමය ප්‍රශ්නයක් නිසා කාඩ් ආනයනය කිරීමේ ප්‍රධාන ප්‍රශ්නයකට මුහුණ පෑවා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ඒ කාඩ් ආනයනය කරගන්න පුළුවන්කමක් නැති නිසා ලක්ෂ 9හමාරකට ආසන්න කාඩ් ප්‍රමාණයක් අර රියදුරු බලපත්‍ර ගන්න එන අය කාඩ් එකක් ගන්න තමයි සල්ලි ගෙවන්නේ. නමුත් ඒ අර දෙන්නේ කොලයක්. ඉතින් ඒ අනුව දැන් මේකේ ලක්ෂ 9න් දැන් මේ අද වෙන විට ලක්ෂ 4.25කට අඩු වෙලා තිබෙනවා. ලබන අගෝස්තු මාසයේ වෙනකොට නැවත වතාවක් මේක එදිනෙදා දෙනක අදත් ඕනම කෙනෙකුට එක් දින සේවාවකින් ගන්න පුළුවන්. එක් දින සේවාවට ගන්න නැති අයට තමයි විශේෂයෙන්ම නාරාහම්පිටට මේ මේ බේරහැරට ඇවිල්ලා මේ කටයුත්ත බලපාන්නේ. විශේෂයෙන්ම අනුරාධපුර එවැගේම කොළඹ වැනි කාර්යාලවලින් හම්බන්තොට කාර්යාලවලින් මේ රියදුරු බලපත් ලබා ගන්න පුළුවන්කමක් තිබුණා එක් දින සේවාවන්වලින්. නමුත් අනෙක් කාර්යාලවලින් ලබා දෙන අයදුම් පත්‍ර විශේෂයෙන්ම දැනට ප්‍රමාද වෙනවා. නමුත් අගෝස්තු මාසයෙන් පස්සේ පෙර පරිදිම මේ තත්ත්වය අවම කරගන්න විශේෂයෙන්ම පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ඔබතුමා කියූප එක ඇත්ත. යුද හමුදාව මේක කරද්දි හදපු ගාන පිළිබඳව ඒ අදාළ අමාත්‍ය මණ්ඩලයේ විසින් පත් කරපු කමිටුම තමයි අවධානය මේ යොමු කරලා අධ්‍යයනය කරලා වාර්තා ඉදිරිපත් කළේ. නමුත් විශේෂයෙන් මේ පිළිබඳව අපි පස්සේ මේ කරුණාවට පස්සේ අපි බැලුවාට පස්සේ ඒ ගාන 4000 ගානක් යන්නේ නැහැ ඒක ඇත්ත. නමුත් හැබැයි ඒ 100 ගානක් හිටියා ඒ අයගේ වැටුප් ඒ අයගේ නමාතැන් අනිකුත් සියලුම කටයුතු සහ විශේෂයෙන්ම අපි පෞද්ගලික සමාගමෙන් මේක ගන්නකොට අපි ඒ කාඩ් සඳහා මූලික වියදමක් දරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඒ රිජෙක්ට් 10%ක් විතර කාඩ් රිජෙක්ට් වෙනවා. ඒ රිජෙක්ට් වෙනවට අපි ගෙවන්නේ නැහැ. මේ ගණන් ටික එක්කව කරපුවාම මූල්‍ය මේ වශයෙන් ආර්ථික මේ වශයෙන් පාඩුවක් මොනම ආකාරයකටවත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අර කිව්ව ආකාරයකට වැඩි ගාණක් යන්නේත් නැහැ. ඒකත් බොහොම පැහැදිලිව අපි නිහතමානීව අපි පිළිගත යුතුව තිබෙනවා. කෙසේ හෝ දැන් මේ ප්‍රශ්නය निराකරණය කරලා ඒ කටයුත්ත සඳහා ඉස්සරසාර විසඳුම් විශේෂයෙන්ම අපි මේ වන විට අරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා විශේෂ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අපි කොච්චර අපි විශේෂයෙන්ම දන්නවා අවුරුදු 10ට වඩා වැඩි අය මාරු කිරීම පිළිබඳව. විශේෂයෙන්ම මේකට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා අවුරුදු 5ක් විතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාගේ වුණා මාරු කරන්න අවශ්‍ය නියෝග ලබා දුන්නා ගිණුම් කාර්ක සභාවෙනුත් නියෝග ලබා දුන්නා ඊට පස්සේ තමයි මේ අය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිටපතලා ගිහිල්ලා මේ අය මාරු කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. නමුත් දැන් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුත්ත නිෂ්ප්‍රභා කරලා තිබෙනවා. දැන් තමයි නීතිමය වශයෙන් පුළුවන්කමක් ලැබෙන්නේ මේ අයගේ සේවා ස්ථාන මාරුවීම් කරන්න. නමුත් මේවා එකක්වත් ඉස්සරසාර විසඳුන්නේ නෙමෙයි. මේකට අලුත් අය ආපුහම තව සුමානෙන් ආයෙ එකට පොවෙනවා. ඒකයි අපි කොච්චර මොනව කොහොම කිව්වත් නවීන තාක්ෂණය භාවිතා කිරීමකින් තොරව අපට මේ ප්‍රශ්න සඳහා ස්ථිරසාර විසඳුම් මොනම ආකාරයකටවත් අපට හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ නවීන තාක්ෂණය හඳුන්වා දීමේදී විශාල වශයෙන් ප්‍රශ්න ගැටලු තිබෙනවා. මේ සඳහා අපි දන්නවා මේවා මේ නවීන තාක්ෂණ දත්ත පද්ධති ලබා ගැනීමේදී උපදේශන සේවාවන් පත් කරගන්න ඕනේ. ඒ වගේම මේ සඳහා බොහෝ විට විශ්වවිද්‍යාලවල ඉන්න අයගේ දායකත්වය තමයි ලබාගන්නේ. නමුත් කියන්න කනගාටුයි ඒ අයගේ දායකත්වයේ තුලින් හදපු ඒ තාක්ෂණ ඇගීම් කමිටු ඒ සියලුම කමිටු වලින් හදපු 90%කට ආසන්න ප්‍රමාණයක් දත්ත පද්ධති අද වෙනකොට විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා තිබෙනවා. නමුත් ඒ වෑයම් ප්‍රයෝජනට ගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. මේක තමයි තියෙන එක ප්‍රධාන පස්සේ. ඒ වගේම අද මේ සඳහා විශාල වශයෙන් ආයතන අතර විශාල තරංකාරීත්වයක් තිබෙනවා. මේ තරංකාරීත්වය නිසා අනවශ්‍ය තරංකාරීත්වය නිසා අද විශේෂයෙන්ම පාස්පෝර්ට් වෙන්න පුළුවන්, ඒ වගේම හැඳුනුම්පත් වෙන්න පුළුවන්, රියදුරු බලපත්‍ර වෙන්න පුළුවන්. ඉතින් මේවා ලබා දීමේදී තාක්ෂණයේ භාවිතා කිරීම පිළිබඳව ගැටලුවේදී මේ ආයතන අතර තියලා තිබෙන අනවශ්‍ය තරංකාරී තත්ත්වයක් විශාල බාධාවක් බවට මේ කටයුතු ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන්ම පත් වෙලා තිබෙනවා. ඒ නිසා ආයතන මැලිකමක් දක්වනවා මේවා විශේෂයෙන්ම වැළඳ ගන්න. මේවා ගන්න අපිම පස්සෙන් පන්නන්න ඕනේ, දිනවකවානු දාන්න ඕනේ. ඒ ආයතන වලට මේ වගකීම තිබුණා. ඒ සෑම ආයතනයක්ම මේ නවීන තාක්ෂණයේ මේ ආයතන වලට හඳුන්වා දීමට කොහෙත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි මේ පාර්ලිමේන්තුවේ තව විශාල වගකීමක් තිබෙනවා මේ අභියෝගයට මුහුණ දෙන්න. මේ අභියෝගයට අපි සියලුම දෙනාම එකහුව වෙලා මුහුණ දුන්නොත් තමයි අපට රටක් විදියට මේ ජයග්‍රහණ අපට අත්පත් කරගන්න විශේෂයෙන්ම පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මම නැවතත් ඔබතුමාලා දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව. ඔබතුමාලා කියපු සියලුම කරුණු අපි විශේෂයෙන්ම අපි මේ වන විටත් අවධානය යොමු කරලා තිබෙන ගරු අමාත්‍යතුමත් අපේ අමාත්‍යංශයත්. එම නිසා විශේෂයෙන්ම මේ කියපු කරුණු නිවැරදි කිරීම සඳහා නවීන තාක්ෂණය කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරලා ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කටයුතු කරනවා වගේම මේ තුළින් සිදුවන අක්‍රමිකතා, ජනතාවට සිදුවන අපහසුතාවයන් සහ වංචනික ක්‍රියාවන් අවම කර ගැනීම සඳහා ගත යුතු සියලුම ඉහළම ක්‍රියාමාර්ග අපි ගන්නවා කියන එකත් සඳහන් කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමනි. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරනවා. පාර්ලිමේන්තුව 2024 7 වෙනි මාස 9 වෙනි දින පෙරවරු 9:30 දක්වා කල්තබන ලැබේ.